Sri Lanka. Eki yadeshayak udesa pahandura. Nava Sri Lanka spur sangvidhanen. Radio Sri Lanka presented by Spur New Zealand. සෑම සිකුරාදා දිනකම රාත්‍රී 7:25ට Planet FM 104.6 ගුවන් තරංගමාලා ඔස්සේ සහ www.planetaudio.org.nz වෙබ් අඩවිය ඔස්සේ නව ශ්‍රී ලංකා ස්පර් සංවිධානය සජීවීව තිරින කරන සී සර ලංකා ගුවන් විදුලි වැඩසටහනට සවන් දීමට සූදානම් වී සිටින ඔබ සියලු දෙනාම අපි ඉතා ආදරයෙන් පිළිගන්නවා.
ආයුබෝවන්. අද 2021 වර්ෂයේ අප්‍රේල් මාසේ 30 වෙනි සිකුරාදා. වෙනද වගේම සී සර ලංකා අලුත්ම කලබක් අරගෙන අදත් අපි ඔබේ නිවහනට ගොඩ වෙන්නේ. අපට සවන් දෙන ඔබ සැම දෙනාටම සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරමින් සෙනෙහසින් සොම්නසින්. ඔබ දන්නව ඇති පසුගිය සෙනසුරාදා අප්‍රේල් 24 වෙනිදා ඊඩන් පාර්ක් එකේ පැවැත්වුණු කොන්සර්ට් එක 660 කියලයි මේ සංදර්ශනය නම් කරලා තිබුණේ. සෝල්ඩ් අවුට්. 660 කොන්සර්ට් එක සජීවීව නරඹන්න 50,000ක් රැස්ුණා ඊඩන් පාර්ක් එකට. ලෝකේ රටවල් වැඩි ගණනක් කොවිඩ් වසංගතය නිසා ලොක්ඩවුන්, සංචරණ සීමා, මුව ආවරණ වගේ සීමාවන්ට කොටු වෙලා ඉන්න වෙලාවක මේ වගේ සංගීත සංදර්ශනයක් පවත්වන්න ලැබීම ගැන නව ශ්‍රී ලංකාවේ දිහාවට මුළු ලෝකයේම ඇස් යොමු වෙලා තිබුණා. මේ සංදර්ශනයේ විශේෂයක් වෙලා තිබුණේ පැසිෆිකා ටීවී ඔස්සේ පැසිෆික් රටවල් 11ක මිලියන් 11.5ක ජනතාවට මේ සංදර්ශනය සජීවීව නැරඹීමට අවස්ථාව උදා කරලා දීලා තිබුණා. මෙය ස්පොන්සර් කරලා තිබුණේ නව ශ්‍රී ලංකා රජය මගින් ඒ රටවල්වල රූපවාහිනී හරහා. මේ ඇරුණම ලෝකයේ පුරාම සිටිය ජනතාවට අන්තර්ජාලය හරහා මෙය නැරඹීමේ අවස්ථාවක් උදා වෙලා තිබුණා. ඒ බව පළ වෙලා තිබුණා ප්‍රවෘත්ති පත්‍රවල. ලෝකයේ බොහෝ රටවල්වල ජනතාව මුව ආවරණයක් නැතුව ගෙදරින් එළියට යන්න බැරි වෙලාවක කිසිම දුරස්ථ නීතියක් නැතිව 50,000ක් එකට තියලා සංගීත සංදර්ශනය පවත්වන්න ඉඩ ලැබුණු නව ශ්‍රී ලංකාව ගැන ඉරිසියා හිතෙනවා කියලා. මොනවා වුණත් අපි ඒකට ස්තුතිවන්ත වෙන්න ඕන මේ රටේ පාලකයන්ට. COVID-19 මේ රටට ඇතුළු වුණ දවසේ ඉඳලා නිවැරදි තීන්දු ගැනීම පිළිබඳව මේ අතරේ හදිසියේ හමුවුණු COVID-19 ආසාදිතයකින්ද ඕස්ට්‍රේලියාවේ බටහිර ප්‍රදේශය දින 3ක ලොක්ඩවුන් එකකට යටත් වුණා. ඒ එක්කම පර්ත් එක්ක තිබුණු ට්‍රැවල් බබල් ගුවන් ගමන දින 3කට අත්හිටවන්න නව ශ්‍රී ලංකා රජය තීරණය කළා. හිතූ තරම් දුරදිග නොගිහින් දවස් 3ේ ලොක්ඩවුන් එක ඉවර වුණා. ආසාදිතයන් හඳුනාගත්තේ නැහැ අලුතෙන්. අප්‍රේල් 28 ඉඳන් ගුවන් ගමන් නැවත ආරම්භ වුණා. වැස්ස මදි කියලා තැවමින් ඉන්න ඔක්ලන්ඩ් නගරයට මේ දවස් ටිකේ මදි නොකියන්න වැස්ස ලැබුණයි කියලා හිතෙනවා. ඒත් ඉතින් වෙලාවකට හිතෙනවා පායන එකත් නරකම නෑ කියලා. මේ දවස්වල ලංකාවේ ප්‍රවෘත්ති බැලුවනම් කියෙව්වනම් ඔබට පේන්න ඇති වැඩිම අවධානයක් යොමු වෙලා තිබුණේ වරාය නගරය පිළිබඳ නීති කෙටුම්පත පිළිබඳ සාකච්ඡාවට. දැන් ඉතින් හැමෝම බලාගෙන ඉන්නේ ශ්‍රේෂ්ඨ අධිකරණයේ තීන්දුව ගැන. එක අතකට බයකුත් තියෙනවා. මේවා කොහෙන් කොහොම කොයි විදියට කෙලවර වෙයිද කියලා. රටේ తాවකාලික පාලකයෝ රටේ අයිතිකාරයෝ වගේ ක්‍රියා කරනකොට ලොකු කනගාටුවක් ඇති වෙනවා රටේ අනාගතය පිළිබඳව. සිංහල දෙමළ අලුත් අවුරුද්ද ගෙවිලා ගියේ සෞඛ්‍ය බලධාරීන් කිව්ව විදියටම COVID-19 තුන්වෙනි රැල්ලකුත් අරගෙන එපා කියද්දි පවත්වපු අවුරුදු උත්සව සංචාර මේ සියලු දේම ප්‍රතිඵලයක් විදියට අප්‍රේල් 26 වෙනිදා වෙනකොට ඒ දවස ඇතුළත COVID-19 ආසාදිතයින් 1000කට වැඩි ප්‍රමාණයක් හමු වෙලා තිබුණා. එක පාරටම රෝහල් ගත කරලා ඉන්න රෝගීන් ගණන 7000ටත් ඉහළ ගියා. ගිය බදාදා වෙනකොට COVID මරණ 655ක් බවට වාර්තා වුණා. COVID රෝගීන් සඳහා වෙන් කළ රෝහල්වල ඇඳන් ප්‍රමාණය දැනටමත් පිරීලා තිබෙන බවත්, වෙනදට වගේ නෙවෙයි තරුණ රෝගීන් ICU වාට්ටුවලට ඇතුළත් කරන්න සිදුව ඇති බවත් පුවත්පත්වල සඳහන් වෙලා තිබුණා. බය හිතෙනවා. මුළු රටේම තියෙන්නේ ICU ඇඳන් 700 බවයි වාර්තා වෙන්නේ. කොළඹ පාසල් විවෘත කළත් නැවතත් අප්‍රේල් 30 දක්වා වසා තැබෙන බව තව දුරටත් ආරංචි වුණා. මීට අමතරව මුළු රටේම පාසල්, පෙරපාසල්, පිරිවෙන්, උපකාරක පන්ති අප්‍රේල් 30 වෙනිදා වෙනකල් වසා තැබෙන බව අධ්‍යාපන ඇමති පෙරේදා පවසලා තිබුණා. ඉන්දියාවේ වගේ ලංකාවෙත් ඉදිරියට ඔක්සිජන් හිඟයක් ඇතිවෙයිද කියන සැකය මතුවෙමින් තියෙන මේ වෙලාවේ ලංකාවේ රෝහල්වලට ඔක්සිජන් වල හිඟයක් නැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල් කියලා තිබුණා. වෙළඳ ඇමති කියලා තිබුණා ලංකාවේ ආර්ථික සංවර්ධනයේ හැරවුම් ලක්ෂ්‍ය වරාය නගර ව්‍යාපෘතිය කියලා. නමුත් බොහෝ දෙනෙක් ඊට විරුද්ධ අදහස් දක්වලා තිබෙන විදිය සමාජ සහ විද්‍යුත් මාධ්‍ය ඔස්සේ දකින්න ලැබුණා. ලංකාවේ හුඟක් ඉස්සර දැන් වගේ දහසක් ප්‍රශ්න නොතිබුණු කාලේ අප්‍රේල් මාසය ගෙවිගෙන යන කාලේ අපේ ළමා කාලය, අපේ තරුණ කාලය ගෙවුණු හැටි අපිට මතක් වුණා. අවුරුද්දට හදපු කැවිලි ಜಾති ලොකු මුට්ටි වල දාලා කඩවැස්ම බඳලා තියෙනවා ඒ කාලේ. දැන් වගේ ශීතකරණ තිබුණෙත් නැහැ. ඒත් මේ කැවුම් මුට්ටි වල අගේට තිබුණ කැවුම් වෙසක් පෝය එනකල් මුට්ටි වල තිබුණු කැවුම් ගණන නම් දවසින් දවසට අඩු වුණා. ඒ වුණාට ඒවා මුඩු උනේවත් පුස් කෑවෙවත් නැහැ. වෙසක් පෝය වෙනකල්ම හවසට තේ බොන වෙලාවට මේ කැවුම් තේ මේසෙට ආවා. ඒ අතිරහ රස දැනුත් දැනෙනවා වගේ. අවුරුදු පහු වෙනකොටම අපේ ගෙවල් වල ඊළඟ වැඩේ බවට පත් උනේ වෙසක් කූඩු හදන එක. අපේ ගෙදර හිටියා මාමා කෙනෙක්. අපේ අම්මගේ අයියා අවිවාහකයි. එයාට බැරි වැඩක් තිබුණේ නැහැ. එයා මුලින්ම කලේ බටකහකින් ලී කපාගෙන ඇවිත් දවසක් දෙකක් යන්න ඇරියා. ඊට පස්සේ දිග අතට පළලා බටපතුරු සූදානම් කරගත්තා. ඒවා වටවෙලා බලන් ඉන්න ඉඳ දුන්නට බටපතුරු කපන්න අපට අවස්ථාවක් ලැබුණේ නැහැ. පිහිය අල්ලන්නවත් දුන්නේ නැහැ අත කපගනි කියලා. ඊට පස්සේ හදන්න හිතාගෙන ඉන්න කූඩු වලට ගැලපෙන්න බටපතුරු කපාගෙන වෙන වෙනම මිටි බැඳා. තාරකා හදනවා නම් සමපාද ත්‍රිකෝණ විදියට, අටපත්තම් සමචතුරස්‍ර විදියට, සමහර වෙලාවට හන නූල් ගෙනත් එහෙම නැත්නම් හීනි කම්බි වලින් අපිටත් ඉඳ දුන්න ත්‍රිකෝණ එහෙම නැත්නම් සමචතුරස්‍ර විදියට ගැට ගන්න. ජ්‍යාමිතිය ගැන කිසිම දැනීමක් තිබුණු නැති අපේ මාමා හදපු වෙසක් කූඩු පුදුමාකාර විදියට සමමිතිකව හදලා තිබුණා. ඒ කාලේ අපේ ගමේ තිබුණු පැටව් වැඩිම වෙසක් කූඩුව හැදුවේ අපේ ගෙදර. හදලා ඉවර වෙනකම් පාරට පේන්නේ නැති වෙන්න වටේටම කණු හිටවලා ගෝණි ගහලා ටකරන් ගහලා තමයි වෙසක් කූඩුව හදන වැඩේ පටන් ගත්තේ. හවසට හවසට අපේ ගෙවල් ළඟ හිටිය අපිට වඩා වැඩිමල් කට්ටිය ඇවිත් වෙසක් කූඩුවේ සැකිල්ල හදන්න උදව් වුණා. අපේ පුංචි අම්මට ඉවරයක් තිබුණේ නැහැ. කෑම බීම තේ වලින් සංග්‍රහ කරලා කූඩුව ලොකු වෙන්න වෙනස් වෙනස් ප්‍රමාණවල සැකිලි හැදුව මට මතකයි. ඒත් ඒවා අලවන්න ගත්තේ නම් වෙසක් පෝය හුඟක් කිට්ටුනාම. පුදුමත් හිතෙනවා ඒවට අවශ්‍ය සවුකොළ කොහොමද හරියටම ගෙනාවේ කියලා. ක්වොන්ටිටි සර්වින් වගේ දැනුමක් තිබුණේ නැතත් ඌවමනා කරන සවුකොළ, ඒවට සැරසිලිවලට ඇලවන සරුව පිත්තල කොළ හිතාගන්නත් බෑ. වෙසක් කූඩු හදන්න පටන් ගත්තම දන්නෙම නැතුව මුට්ටිවල ඉතුරු වෙලා තිබුණු කැවිලි ඉවර වුණා. ඒ වුණත් වැලි තලප, හැලප, අලුවා වගේ කැවිලි රැට ඇවිත් කූඩු හදන්න උදව් වෙන අය වෙනුවෙන් අපේ ගෙවල්වල හැදුනා. බත් වෙලාව නම් ඇවිත් හිටිය අය කී දෙනෙක්ද කියලා ප්‍රශ්නයක් තිබුණේ. කෑම කාලම තමයි ඒ කට්ටිය ගියේ. ආයෙම පහුවෙදාටත් එන්න පොරොන්දු වෙලා. අපේ ගමට විදුලිය ලැබෙන්න කලින් නම් ඔය වැඩ කටයුතු කළේ පැට්‍රොමැක්ස් වල එළියෙන්. විසක් කූඩු හදන්න පටන් ගත්තට ඒවා අපිට ඕන ඕන විදියට ගස්වල එල්ලන්නවත් ඉටිපන්නම් ගහන්නවත් අපට ඉඩක් ලැබුණේ නැහැ. විසක් පෝය එනකල් මට හිතෙනවා අවුරුදු නැකත එනකල් නොකා හිටියා වගේම විසක් පෝයට පන්සල් ගිහින් එනකල් විසක් පහන් නොදල්වා හිටියා වගේම මේ අවස්ථා නිසා මේ වයින් යම් විදියකට ඉවසීම වගේ ගුණාංග ළමා ජීවිතවලට ලබා දුන්නා කියලා. ඉතින් අවුරුදු පහ වුණාට තාම වෙසක් ආවේ නැහැ. ඒත් ඒ කාලේ නම් වෙසක් මල් පිපෙන්න ලැහැස්ති වෙලා තියෙනවා, අපි දැකලා තියෙනවා. වෙසක් යකුළු මෝදු වෙමින් තිබුණා කියලා මේ ගීතය නම් කියන්නේ. මර්සලින් ජයකොඩි පියතුමා රචනා කර මේ ගීතය ගායනා කළේ ඉන්ද්‍රාණි විජේ බණ්ඩාර. මීට අවුරුදු 50කටත් කලින් පස්සේ කාලෙක ඉන්ද්‍රාණි සේනාර.
සිතුවත් අසන්නේ අද අපි සීසර් ලංකා වැඩසටහන තුළින් ඔබට මේ දිනවල ලංකාවේ කොවිඩ් වසංගතය හා සමානම කතා කරන තවත් මාතෘකාවක් ගැන තරමක විස්තරයක් ගෙනෙන්ටයි බලාපොරොත්තු වෙන්නේ. ඒ කොළඹ වරායනගරය යනුවෙන් නම් කර ඇති ශ්‍රී ලංකාවේ යෝජිත විශේෂ ආර්ථික කලාපය ගැනයි. මෙවැනි ආර්ථික කලාප ලෝකයේ රටවල් ගණනාවකම ඇති නමුත් ඒවා ඉතාමත් කාර්යක්ෂමව සහ විශ්වාසදායක අන්දමකට ක්‍රියා කරන්නේ සිංගප්පූරුව, ඩුබායි, වර්ජින් ඇයිලන්ඩ්ස් වැනි කලාප කිහිපයක් පමණයි. සමහර රටවල මෙවැනි කලාප මුදල් විශුද්ධිකරණය වැනි අක්‍රමිකතා ගැනත් ප්‍රසිද්ධ වී තියෙනවා. ඒ කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ භූගෝලීය පිහිටීම විශේෂයෙන් අපේ කාල කලාප එනතන ටයිම් සෝන් සහ දියුණු රටවල කාල කලාප ගැන බලන විට මෙවැනි ආර්ථික කලාපයකට ඉතාමත් සුදුසු ස්ථානයක් හැටියට තමයි ලංකාව සැලකෙන්නේ. ලංකාවේ යෝජිත ආර්ථික කලාපය ගැන බලනකොට විශේෂත්වයක් තියෙන්නේ මේ යෝජනාවට රටේ ප්‍රධාන දේශපාලන ධාරා දෙකම කැමැත්තක් දැක්වීම. පොදු ජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, සමගි ජන බලවේගය වගේම එක්සත් ජාතික පක්ෂයත් මෙවැනි ආර්ථික කලාපයකට එකඟතාවය පළ කළා තියෙනවා. නිවැරදිව දූෂණයෙන් තොරව සාධාරණව කරන්න පුළුවන් නම් මේ යෝජනාවට ජනතා විමුක්ති පෙරමුණේ සහයෝගය පළ කරන බව පෙනෙන්න තියෙනවා. ඒත් රජය මගින් ප්‍රසිද්ධ කර ඇති යෝජනාවල තිබෙන ප්‍රධාන නීති රීති කිහිපයක් සම්බන්ධයෙන් විශාල විරෝධයක් මෙමේ දිනවල රට පුරාම ඇති වෙගෙන යනවා. ඒ විරෝධය විශේෂයෙන්ම එල්ලවන්නේ මෙම ආර්ථික කලාපය පාලනය කරන කොමිෂන් සභාවේ සංයුතියත් ඒට ලබා දීමට යෝජිත බලතලත් සම්බන්ධයෙන්. මේ යෝජනා පසුගිය යහපාලන රජය මගින් වසර 2019 දී සකසා තිබුණත් රාජ්‍ය පෙරළියත් ඊට පෙර ඇතු දින 52 රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයත් නිසා සම්මත වී තිබුණේ නැහැ. එනිසා අලුතින් පත්වූ රජය 2020 දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ යෝජනාවකට අනුව ඉතාමත් සීමිත වෙනස්කම් කිහිපයක් සමගින් අලුතින් සකසා තිබුණා. එම යෝජනාවලටත් බොහෝ පක්ෂවල සහයෝගය ලැබී තිබුණා. ඒත් අලුතින්ම ඉදිරිපත් වී තිබෙන යෝජනා ඒ අන්දමින්ම පිළිගැනීමට බොහොමයක් පාසව අකමැත්ත පළ කරලා තියෙනවා. මෙම ආර්ථික කලාපයේ සාර්ථකභාවයට සෑම පාර්ශ්වයකම එකඟතාවයක් පිළිගැනීමත් ඉතාමත්ම අත්‍යවශ්‍ය කරුණක්. එම එකඟතාවයක් පිළිගැනීමත් ලැබිය යුත්තේ ශ්‍රී ලංකාවේ පාර්ශ්ව දේශපාලන පක්ෂ අතුරින් පමණක් නොවේ, විදේශීය රටවල් විදේශීය බලකඳවුරු ඒ වගේම විදේශීය ආයෝජන ප්‍රජාවතිනුත් ඒ පිළිගැනීම ලැබිය යුතුයි. මෙවැනි ව්‍යාපෘතියක සාර්ථකභාවය ළඟා කරගත්ත හැකි එවැනි ලෝක ව්‍යාප්ත පිළිගැනීමකින් පමණයි. නැතිනම් සිදුවන්නේ පාර්ශ්ව කීපයක් එකතු වී බැංකුවක් සදා ගැනීම පමණක් වෙන්නට පුළුවන්. මේ වගේ වාතාවරණයක් තුළ පැනනගෙන ඇති විවිධ අදහස් ඔබ වෙත යොමු කරන්නට අපි අදත් ඉදිරිවට සරණතුලුත් බලාපොරොත්තු වෙනවා. අපි විශ්වාස කරනවා මෙම ව්‍යාපෘතිය මගින් ලංකාවේ ඉදිරි ගමනට ඉතාමත්ම විශාල බලපෑමක් කරන්නට පුළුවන් බව. ඉතින් මෙම ව්‍යාපෘතිය පිළිබඳව මූලික අධ්‍යයනයක් කර යෝජනා ඉදිරිපත් කර තිබූ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතාගේ අදහස් දැක්වීමක් අද අපි ඔබ වෙත ඉදිරිපත් කරනවා. මේ අපි උපුටාගත්තේ පසුගියදා ප්‍රචාරය වුණු සිරස සමාධි ජාලයේ ඉලක්කය වැඩසටහන බව කරුණාවෙන් සලකන්න.
දැන් අපි බලන්න ඕනේ ප්‍රතිපත්තිමය හැටියටනේ. අපි ගිහිල්ලා බැලුවොත් මේ රටේ ආර්ථික ඉතිහාසය දිහා මේ ක්‍රිස්තු පූර්ව ගණන් වල ඉඳලා අපේ රට ලෝකෙත් එක්ක සම්බන්ධ වෙච්ච අවස්ථාවල තමයි ලංකාව දිනුනේ. හරි, රෝමෙන් ආපු වෙළඳ වෙන්න පුළුවන්, මේ ග්‍රීසියෙන් ආපු වෙළඳ වෙන්න පුළුවන්, අරාබියෙන් ආපු කට්ටිය වෙන්න පුළුවන්, එහෙමත් නැත්නම් 1400 ගණන් වල චීනෙන් ආපු කට්ටිය වෙන්න පුළුවන්, එහෙමත් නැත්නම් පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි මේ සියලුම කට්ටිය හරි ලංකාව හැඳින්නුවේ එම්පෝරියම් එකක් හැටියට. එහෙමත් නැත්නම් අපි කියනවා මේක මිස් මෝල් එකක් වගේ තමයි. මේක ලොජිස්ටික්ස් හබ් එකක්. කතා කර බලන ඉතිහාසය කියවන්නේ මන්තායි වරාය. හරි, මන්නාරමට ඉහෙලින් තිබිච්ච මන්තායි වරාය ගැන තමයි එදා අනුරාධපුර යුගයේ නම් කතා කරලා තියෙන්නේ. හරි, ගංගිකින් කොහොමද අනුරාධපුරයට එකතු වුනේ, ඊට පස්සේ කොහොමද පොළොන්නරුව තිරිකුණමලට එකතු කරේ. සමහරවිට මේවා කතා කරනකොට මිනිස්සු හිතනවා මේ මොනවද මේ මිනිස්සයා කියන්නේ කියලා. හැබැයි ඒක තමයි ඇත්ත. හරි, වරායවල් සහ වෙළඳාම් හරහා තමයි අපේ රට දියුණුනේ පරාක්‍රමබාහු රජුරෝ ඇයි බුරුමේ අලංසිතු රජුරුවත් එක්ක යුද්ධට ගියේ 1150 ගණන්වල මොකද අලංසිතු රජුරෝ ඒ ඇද්දල විකිණීම සඳහා සම්බාධක පනවපු නිසා ලංකාව දියුණුවේ කියලා හිතේ තියාගෙන හරි එතකොට ලංකාව දැන් ඊළඟ එන අවුරුදු 20 30 50 ලංකාවට තමයි තියෙන්නේ සුවිශේෂම ස්ථානය දියුණු වෙන්න වැඩිපුරම හැකියාවක් තියෙන ලංකාවට අර කලාපීය ජාල සමග එකතු වීම නිසා එතකොට අපි කියනවා don't throw the
ඔබ කියන්නේ මේ මේ වරායන් සංවර්ධනය කරලා ඒවා අපි ප්‍රයෝජනට ගන්න ඕනේ.
ඔව් අපි ලෝකෙට එකතු වෙන්න ඕනේ.
වරාය උතුමාලගේ ආණ්ඩු කාලයේ තිබ්බ වරාය දුන්නනේ චීනෙට.
නෑ තිබ්බ වරාය දුන්නා කියන්නේ ඒ වරායේ ලංකාවේ වරාය අධිකාරිය විසින් කරගෙන යන්න ගිය ප්ලෑන් එක සම්පූර්ණයෙන්ම වැඩේ වැරදිලා තිබුණා. හරි දැන් එතන වෙලා තියෙන්නේ ජොයින්ට් වෙන්චර් කම්පැනියක් හදලා තියෙනවා. දැන් මම පුද්ගලිකවම අවුරුදු 99 කට දීප එකට එකඟ නැහැ. මම කැබිනට් එකේ හිටියේ නැහැ. ඒ නිසා
හිටියනම් ඔබ කතා කරන විරුද්ධ.
නෑ මම මගේ මතය කොයි අවස්ථාවෙත් ඉදිරිපත් කරලා තියෙනවා. මම දැන් අවුරුදු 35කට වගේ දුන්නා නම් වඩා හොඳයි අවුරුදු 99 කට දෙන එක. ඒක පැත්තකින් දැන්
උදැන්. හැබැයි නොදීම හිටියනම් හොඳයි නේද ඊට.
නෑ නොදීම ඉන්නක නෙමෙයි අපිට අවශ්‍ය.
ඔබ කියන විදිහට අපිට අපේ වරාය දියුණු කරලා අපිට ශක්තිමත්ව නැගී සිටින්න බෑද?
අන්න එතන තමයි වැඩේ තියෙන්නේ. අපේ මේ අද දියුණු වෙන රටවල් එකතු වීමකින් දියුණු වෙන්නේ. එතනයි වැරද්ද තියෙන්නේ. අපි හිතන්න ඕනේ දැන් 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 උදාහරණයක් හැටියට සිංගප්පූරු වෙළඳ ගිවිසුම ගන්න. දැන් සිංගප්පූරු වෙළඳ ගිවිසුම හරහා ඒ තාක්ෂණය මුසු කරගන්න ලංකාවට. හරි? එහෙනම් නැත්තම් ඒ අවශ්‍ය ආයෝජන ලංකාවට ලබා ගන්න. හරි? එතකොට යම්කිසි එකතු වීමක්. දැන් චීනයේ ওই වරාය ගැන කතා කරනකොට චයිනා මර්චන්ට් කියන්නේ ලෝකේ තියෙන විශාලම ඒ නැව් සමාගමක්. ඒතකොට චයිනා මර්චන්ට් කියන නැව් සමාගමට ඒ නැව් මාකට් එකේ සෑහෙන ෂෙයාර් එකක් තියෙනවා. ඒතකොට චයිනා මර්චන්ට්ට පුළුවන් ඒ නැව් මේ හරි මේ ලංකාවේ හම්බන්තොට වරායට ගේන්න. හරි. නමුත් අපි මේ ක්ලබ් එකෙන් එළියේ ඉන්නවා නම් අපි තනියෙන් මේ වැඩේ කරනවා නම් මේක අමාරුයි. අපි තරඟකාරී ලෝකයකනේ ඉන්නේ. ඒතකොට තරඟකාරී ලෝකයක ඉන්නකොට දැන් බලන්න නොයෙකුත් ආයතන දැන් දැන් MA ආයතනය ගත්තොත් එහෙමත් නැත්නම් බ්‍රැන්ඩික්ස් ආයතනය ගත්තොත් හයිඩ්‍රමනිය ආයතනය ගත්තොත් මේ වගේ ආයතන නිසා තමයි ලංකාව බොහෝ දුරට ලෝකෙත් එක්ක සම්බන්ධ වෙලා අඟලුම් හරහා බිලියන් 5ක විතර ප්‍රමාණයක් මේ රටට අරගෙන එන්නේ. හරි බිලියන් 10යි. හරි. ඒක දැන් ඔවුන්ගේ බිස්නස් මොඩල් එක ගත්තොත් පේනවා ඔවුන් වැඩ කරනවා Nike එකත් එක්ක. ඔවුන් වැඩ කරනවා Victoria's Secret එකත් එක්ක. ඔවුන් වැඩ කරනවා M&S හරි මොකක් හරි තව මොකක් හරි කම්පැනියක් එක්ක. හරි. එතකොට ඒක තමයි ඒ සම්බන්ධතාවයන් හරහා තමයි මේ අලුත් ලෝකේ ඒ සාර්ථකත්වය අපිට ලබා ගන්න පුළුවන් වෙන්නේ.
ඒ කියන්නේ පෝට් සිටි එකත් අපිට ඕන එකක්.
පෝට් සිටි එක 100%ක් අපිට ඕනේ. පෝට් සිටි එක අවශ්‍යයි. පෝට් සිටි කියන ව්‍යාපෘතිය හරි. දැන් එතන තියෙන්නේ අපිට ගැටලුව තියෙන්නේ පෝට් සිටි එක ගැන නෙමෙයි. මේ පෝට් සිටි එකේ නීතිය සම්බන්ධයෙන්. පෝට් සිටි එකේ නීතිය පිළිබඳව කිසිසේත්ම අපි එකක නැහැ.
හැබැයි දැන් ওই පෝට් සිටි එක මුලින් ওই ඉඩම් ගොඩ කරලා හදන්න යන වෙලාවෙත් ඔබතුමාලා විරුද්ධ වුණා.
ඒ විරුද්ධ වුණේ අවුරුදු 99කට නෙමෙයිනේ අක්කර 50ක්. හරි. ඉතාමත්ම වගකීමෙන් කියන්නේ ස්වෛරි සින්නක්කර ඔප්පුවකින් චීන කම්පැනියට දීලා තිබුණා. අක්කර 50ක්. හරියටම ජනාධිපති කාර්යාලයේ ඉස්සරහා. ඒක අහෝසි කරන්න තමයි අපි ජනතාව ඉස්සරහට ගියේ. ඒක අහෝසි කරා.
කරලා තව කැලක් වැඩිපුර දුන්නා.
තව කැලක් වැඩිපුර දීලා නැහැ. මං හිතන්නේ 100ට යම් කිසි ප්‍රමාණයක් 102ක් හරි 3ක් හරි ඒ තියෙන කැලෙන් මේ පබ්ලික් ස්පේසස් වලින් ගිහිල්ලා තියෙනවා. ඒක පිළිගන්නවා. හැබැයි හැබැයි කොච්චර ලොකු වෙනසක්ද? ඒ කියන්නේ අවුරුදු 99 කියන එක කාලේ මේ පිළිබඳව නෙමෙයි මම මේ කතා කරන්නේ.
අපි දෙන්නම නැති වෙයි.
අපි දෙන්නම නැහැ. හැබැයි හොංකොං නැවත චීනට ගිය අවුරුදු 99කින් පස්සේ අවදානමක් පස්සේ 1997 දී මහා බ්‍රිතාන්‍යය කිව්වා මේක තව දීර්ඝ කරන්න පුළුවන් කියලා. හොංකොං කිව්වා බෑ. චීන කිව්වා බෑ. අපිට මේ හොංකොං ඕනේ කියලා. දැන් හොංකොං චීනේ. හරි. හොංකොං දියුණු කරලා චීනේ ලබා ගත්තා. හරි. ඉතින් මම කියන්නේ අවුරුදු 99 කෙසේ වෙතත් අපි සින්නක්කරයට දෙන්නේ නැහැ කියන එකට තමයි අපි විරුද්ධ වුණේ. එක පැත්තෙන්. අනිත් පැත්තෙන් පරිසරයේ ගැටලු ගොඩක් තිබුණා. මූද මේ වැලි කොහෙන්ද ගන්නෙ? ඒතර වැලි ගන්න තැන අනුව දීවරයන්ට වෙන ප්‍රශ්න මොකද්ද? පරිසරයට වෙන ප්‍රශ්න මොකද්ද? ඒතර ඒ සම්බන්ධයෙන් අපි විරුද්ධ වුණා. ඒක වෙනස් කරා. හරි. නමුත් මේ නීතිය පිළිබඳව තමයි දැන් තියෙන ප්‍රශ්නය. ඕනනම් මම පැහැදිලි කරන්න.
අත් ගන්නුනේ මේ නිදහස් වෙළඳ ප්‍රතිපත්තියක් ගැන කතා කරන ඔබතුමාලා මේකට විරුද්ධ වෙන්නේ ඇයි කියලා තව දැනගන්න ඕනේ. දැන් ඔබතුමා මුල පැහැදිලි කිරීමේදී කිව්වා නිදහසේ වෙළඳ ගනුදෙනු සිද්ධ වෙන්න ඉඩ දෙන්න ඕනි කියලා. ඒක තමයි ප්‍රතිපත්තිය. නැත්තම් මේවා නවත්තලා සම්බාධක දාලා ආනයන අපනයන මේ සීමා කරලා මේක දැන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි මේ තියෙන වෙළඳපොළ තත්ත්වෙත් එක්ක ඔබතුමා මොබයිල් ෆෝන් එකත් අතර අරගෙන හොඳ පැහැදිලි කිරීමක් කළා. පෝට් සිටියෙන් කරන්න යන්නේත් ඔබ ඔය කිව්ව වැඩේම නේද?
ඒක තමයි මම කියන්නේ. මම මේක වෙන විදිහකට විග්‍රහ කරන්නම් වසන්තේ. ඒ කියන්නේ අපි සරල භාණ්ඩ හදලා සරල සේවාවන් නිෂ්පාදනය කරලා අඩු පඩියක් අඩු මැද පඩියක් ලබා ගන්න රටක්, මධ්‍යම ආදායම් තියෙන රටක්. හැබැයි අපේ ජනතාව බලාපොරොත්තු වෙන ඒ තැනට යන්න බෑ මේ යන ජනතාවට ලැබෙන ආදායමෙන්. පටන් ගන්නකොට මං කිව්වා තාම මිනිස්සු හාල් කිලෝ එකේ ගාණ ගැන කතා කරන්නේ. හරි, තාම මිනිස්සු කතා කරන්නේ පරිප්පු එක ගැන, සමන් එක ගැන. එහෙම නෙමෙයි. අපිට පුළුවන් වෙන්න ඕනේ අපේ දරුවන්ගේ අධ්‍යාපනය ගැන හිතන්න. අපි කල්පනා කරන්න ඕනේ අපේ නිවාසයේ තවදුරටත් දියුණු කරන්නේ කොහොමද කියන එක ගැන. අපි කල්පනා කරන්න ඕනේ අපේ දුව බඳින දවස ගැන. හරි, ප්‍රාථමික දේවල් වලට එහා යන්න ඕනේ අපි. හැබැයි එතනට යන්න අපිට හැකියාවක් නැහැ. ඒ මොකද අපි ඒ වත්කම් අපිට නැහැ. සමස්ත ජනතාව හැටියට ගත්තොත් එදා වේල තමයි අපි හිතන්නේ බෞතරය. එතනින් අයින් වෙන්නේ කොහොමද? එතනින් ඉහළට යන්නේ කොහොමද? එතනින් ඉහළට යන්න නම් සරල භාණ්ඩ හා සේවා නිෂ්පාදනයෙන් අපි ඉවත් වෙන්න ඕනේ. අපි සංකීර්ණ භාණ්ඩ හා සේවාවල් නිපදවන්න ඕනේ. සංකීර්ණ භාණ්ඩ හා සේවාවල් නිපදවනකොට තමයි අපි පඩිය වැඩි වෙන්නේ. අපි ෂර්ට් එකක් මහනකොට හම්බ වෙන්නේ ඩොලර් දෙකක්. අපි ඉලෙක්ට්‍රොනික හෝ ඉලෙක්ට්‍රිකල් භාණ්ඩයක් නිෂ්පාදනය කරනවා නම් එහෙමත් නැත්නම් ඒ සංකීර්ණ මෘදුකාංග ලියනවා නම් අපිට හම්බ වෙනවා ඩොලර් 50ක් 100ක්. එතනයි වෙනස. එතකොට එහෙනම් කොහොමද වරාය නගරය මේකට මේ සම්බන්ධ වෙන්නේ? දැන් මම තමයි හිටියේ සභාපති ස්ටියරින් කමිටිය එකේ මේකේ මූලික කෙටුම්පත හදන. ඒ නිසා මම මේ පිළිබඳව හොඳ අධ්‍යයනයක් කරලා තියෙනවා. මම ඩුබායි ඉන්ටර්නැෂනල් ෆයිනෑන්ස් සිටිකට ගිහිල්ලා ඒ කට්ටියත් එක්ක කතා කරලා තියෙනවා. වෙන තැන් වලට ගිහිල්ලා තියෙනවා. මේ කලින්ම මේ කන්සල්ටන්සි රිපෝර්ට් එක ගත්තාම අපි ඒව ගැන සාකච්ඡා කරා. දැන් එතන අපිට අවශ්‍ය කරලා තියෙන ස්පෙෂල් ඉකනොමික් සෝන් කියලා එකක්. අනේ විශේෂ ආර්ථික කලාපයක් සේවා සඳහා පමණයි. ඒක ගොඩනගන්න තමයි මේ ව්‍යාපෘතිය අපි පාවිච්චි කරන්න බලාපොරොත්තු වුණේ. එහෙමයි මේක සිද්ධ විය යුත්තේ.
දැන් මේ ව්‍යාපෘතිය හරහා අපේ රටේ ආර්ථිකය වැඩි දියුණු වෙනවද?
දැන් ඒක කරගන්න පුළුවන් අපේ රටේ කෑල්ලක් හැටියට මේක තියාගත්තොත්. අපේ රටෙන් පිටුවහල් කරපු කෑල්ලක් හැටියට තියාගත්තොත් ඒක කරන්න බෑ. දැන් මම පැහැදිලි කරන්න මේක වෙනස මොකද්ද කියලා. 2019 කෙටුම් පතක් අපි දුන්නා. ඒ කෙටුම් පත හදන්න ඒ අපේ කමිටුවේ හිටියා මේ විද්වත් මණ්ඩලයක්, ඒ මහා බැංකුවෙන්, මුදල් අමාත්‍යාංශයෙන්, වාණිජ ආයෝජන මණ්ඩලයෙන්, වාණිජ මණ්ඩලයෙන්, නීතිඥයෝ, මේ අකවුන්ටන්ට්ලා සහ පසුව නීතිපති දෙපාර්තමේන්තුවෙන් 12 දෙනෙක්. හරි, ඒකර මේකේ මූලික මේ මොඩලේ වුණේ මේ කොමිසම කියන එක පාර්ලිමේන්තුවේ පනතකින් සම්මත කරගෙන රජයේ මුදල් ආයෝජනය කරලා තමයි මේක පටන් ගන්න. එතකොට අපේ ව්‍යවස්ථාවේ තියෙනවා මේ සංස්ථාවක් හෝ මණ්ඩලයක්. මේක කොමිසමක් කිව්වට අත වශයෙන්ම මේක බොඩි කෝපරේට් එකක්. ඒ කියන්නේ මේක ඔය හිතන ධාතිය කොමිසම නෙමෙයි. මේක ඒක සංස්ථාවක්, සමාගමක්, මණ්ඩලයක්. හරි, ඒක හරියටම මේ අපේ ව්‍යවස්ථාවේ පැහැදිලි කරලා තියෙනවා මොකද්ද කියලා. හරි, එතකොට ඒකට මුදල් යොදවන්නේ ආණ්ඩුවෙන්. දැන් මෙතන 2020 මහින්ද රාජපක්ෂ මැතිතුමා අපේ කෙටුම්පත අරගෙන ඒක තවදුරටත් සංශෝධනය කරලා ඉදිරිපත් කරලා තියෙනවා ජනාධිපති කාර්යාලයට. එතන තියෙන්නේ අර මූලික අදහසමයි. නමුත් ඔහු කියලා තියෙනවා රජය සහ අර ප්‍රොජෙක්ට් කම්පැනි එක දෙගොල්ලොම එකතු වෙලා මේකට මුදල් යොදවන්න පුළුවන් කියලා. නමුත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ඉදිරිපත් කරලා තියෙන මේ කෙටුම්පතේ රජය කියන එක සම්පූර්ණයෙන් අයින් කරලා තියෙනවා.
කියන්නේ රාජ්‍ය හවුල්කාරීත්වේ නැහැ.
නැහැ. තව ඉතාමත් වගකීමෙන් මම කියන්නේ. දැන් මෙතන තියෙනවා අපි ගත්තොත් මේ ඉන්ටර්ප්‍රිටේෂන් ක්ලෝස් එක අර්ථ නිරූපණයේ 22 විවස්ථාවේ රාජ්‍ය සංස්ථාවේ යන්නේ සමාගම් ආඥා පතත පනත යටතේ හැර. හරි වෙනත් යම් කිසි ලිඛිත නීතියක් හෝ ලිඛිත නීතියක් යටතේ හෝ පිටුවන ලද්දා වූ පිටුවන ලබන්නා වූ ආණ්ඩුව විසින් ප්‍රධානයක් හෝ නායක වශයෙන් නැතහොත් වෙනත් ආකාරයකින් මුළු අරමුදල හෝ මුළු ප්‍රාග්ධනය නැතහොත් අරමුදලෙන් කොටසක් හෝ ප්‍රාග්ධනයෙන් කොටසක් හෝ සපන්නා ලැබඟු සංස්ථාවක් හෝ මණ්ඩලයක් හෝ වෙනත් ආයතනයක් අදහස් වේ. එතකොට එක්ක මුළු දේ දාන්න ඕනේ. ඒක තමයි අපේ කලින් තිබුණේ කෙටුම්පත. එහෙම නැත්නම් කොටසක් දාන්න ඕනේ. ඒක තමයි මහින්ද රාජපක්ෂ මහත්මයාගේ කෙටුම්පත. එහෙම වුණොත් එතන තමයි රජයට මේකේ අයිතියක් තියෙන්නේ. එතකොට මේ කොමිසම ගැන ප්‍රශ්නේ තියෙන්නේ ඔතන. ඒක එක අනිත් එක තමයි 2009 කෙටුම්පතේ 2020 කෙටුම්පතේ තියෙන්නේ මේ කොමිසමට පත් කරන පුද්ගලව සම්බන්ධයෙන්. අපේ කෙටුම්පතේ තිබුණේ 5-3 පස් දෙනෙක් රජයේ නිල බලයෙන් ඉන්න පුද්ගලෝ. ඒ කියන්නේ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා, මහා බැංකුවේ අධිපතිවරයා, ඊළඟට BOI එකේ සභාපතිවරයා යනාදී වශයෙන් අනිත් 3 පත් කරන්නේ ව්‍යවස්ථාදායක සභාවෙන්. එතන මහින්ද රාජපක්ෂ මහත්මයාගේ මේ කරලා තිබුණේ අරගමයි. ඒක 8 වෙනුවට 10 වැඩි කරලා තිබුණා. නිල බලයෙන් පත් වෙන කට්ටිය දෙන්නෙක් තව වැඩි කරලා තිබුණා. පරිසර අමාත්‍යාංශ පරිසර අධිකාරියේ සභාපතිතුමයි සුරකුම් හා විනිමය හා සුරකුම් පත් එකේ සභාපතිතුමයි.
ඒක හොඳයි.
ඒක හොඳයි. එතකොට ලංකාවේ නිල බලයෙන් පත් වෙන පුද්ගලෝ. එතකොට මේ කට්ටිය පාර්ලිමේන්තුවේ වගකීමට යටත් වෙනවා. හැබැයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා මොකද කරේ? අර දෙකම අයින් කරලා එතුමා කිව්වා නෑ මම පත් කරනවා 7. එතකොට රජයේ නිල බලයෙන් කිසි කෙනෙක් පත් වෙන්නේ නැහැ. එතකොට මෙතන හැමෝම අහන ප්‍රශ්නේ තමයි එහෙම වුණාම ශ්‍රී ලාංකිකව පත් වෙන්න ඕනේ නැහැ. විදේශිකව පත් වෙන්න පුළුවන්. හැබැයි අනිත් එක තමයි මේකේ කොහෙවත් නැහැ මේ ඒ කට්ටිය ලංකාවේ මේ රෙසිඩන්ට්ලා වෙන්න ඕනේ කියලා. ලංකාවේ ජීවත් වෙන මිනිස්සු වෙන්න ඕනෙත් නැහැ. එතකොට උදාහරණයක් හැටියට කාට හරි තර්ක කරන්න පුළුවන් මේ 7 ඉන්නේ වෙන වෙන රටවල් වල. ඒ කට්ටිය මෙහෙන්න නැහැ. එහිඳන්ම මේක පාලනය කරන්න පුළුවන්. දැන් ප්‍රශ්නේ තියෙන්නේ වසන්ත මේකේ සම්පූර්ණ බලය දීලා තියෙන්නේ මේ කොමිසමට. එතකොට මේ කොමිසමට සම්පූර්ණ බලය තියනවා නම් එතකොට ඒකයි මං කිව්වේ රටේ කෑල්ලක් හැටියටයි මේක සංවර්ධනය වෙ යුත්තේ රටෙන් පිටුහල් කරපු කෑල්ලක් හැටියට නෙවෙයි.
ඔබ කියන්නේ දැන් තියෙන තත්ත්වයේ මත රටට වැඩක් නැහැ.
නැහ දැන් බලන්න මම මේක කියවන්න මේ තමයි මේ 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 කොමිසම මේ
මනක්කේතුම්පත.
කොමිසම කියන්නේ මොකද්ද? කොමිසන් සභාව පළවෙනි උපගාන්ති යටතේ එයට පවරා ඇති නාමයෙන් අවිච්ඡින්න පැවැත්මක් සහ පොදු මුද්‍රාවක් ඇති සංස්ථාපිත මණ්ඩලයක් විය යුතු අතර ඒ නාමයෙන් එය විසින්ද එයට එරෙහිවද නඩු පවරනු ලැබිය හැකිය. එතකොට මේ කොමිසම කියන එක ඇත්ත වශයෙන්ම කොමිසමක් නෙවෙයි සංස්ථාපිත මණ්ඩලයක්. ඒක මම ව්‍යවස්ථාව පෙන්නලා මම කලින් කිව්වානේ. ව්‍යවස්ථාවේ තියෙනවනේ සංස්ථාපිත මණ්ඩලයක් කොහොමද රජයට යම් කිසි වග කියන
තත්ත්වයක්
තියෙන කියලා. එතකොට මේ 7 පත් කිරීම සම්බන්ධයෙන් තමයි මේ ප්‍රශ්නේ ඇති වෙලා තියෙන්නේ. එතකොට අපි විශ්වාස කරන්නේ මං කලින් කිව්වා වගේ මේක සාර්ථක විය යුතුයි. හැබැයි මේක සාර්ථක වෙන්න නම් මේක අර ඔබ අහපු ප්‍රශ්නේ ලංකාවට කොහොමද මේකෙන් වැඩක් වෙන්නේ? හරි ලංකාවට වැඩක් වෙන්නේ නැත්නම් අපේ රටේ ජීවත් වෙන මිලියන් 21ක් වෙන ජනතාවට මේකෙන් වැඩක් නැත්නම් මොකද්ද මේකේ තියෙන වැඩේ? හරි ඉතින් ඒ නිසා එතනයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් අපි අධිකරණයට කියලා තියෙන්නේ විවස්ථාපිත ගැටලු ලිහලා දෙන්න.
ඒ වෙනස් වෙනවා නම් ඔබ කියන්නේ මේ හොඳයි කියලා.
වෙනස් වෙනවා නම් හොඳයි. ඒ කියන්නේ විවස්ථාවට අනුකූලව සිද්ධ වෙනවා නම්. ඒ කියන්නේ දැන් උදාහරණයක් ඇරෙයිට දැන් බලන්න මේකේ තියෙන නියාමනය. මේ නියාමනය සිදුවේ යුත්තේ මහා බැංකුවේ. හරි මේ අක්වර්ල මූල්‍ය ගනුදෙනු. ඒ කියන්නේ ඔෆ්ෂෝ account. දැන් අපි කියනවා බ්‍රිටිෂ් වර්ජින් අයිලන්ඩ්, මොරිෂස්, සීෂෙල්ස් ඔවා තියෙනවනේ. ඔවා ගැන කතා කරනකොට මිනිසුන්ගේ එක පාට හිතනවා අපෝ මේවයි මොනවද වෙන්නේ. හරි අපි දැක්කානේ අර අර විකිපීඩියා විකිලීක්ස් එකේ ආවේ පැනමා පේපර්ස් එහෙම. හරි එතකොට මේ මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් එතකොට දැන් එහෙම කට්ටිය අපිට ඕනේ නැහනේ. අපිට ඕනේ ලෝකයේ තියෙන ඉහළම ගුණාත්මක භාවයකින් යුක්ත හොඳම නමක් තියෙන බැංකු සහ මූල්‍ය ආයතන මේ වරාය නගරයට ඇවිල්ලා කලාපීය මූලස්ථානයේ මෙහෙ හදන්න. අපි කැමති මේ චේස් බැංකුව එනවනම්, අපි කැමති බැංක් ඔෆ් ඇමරිකා බැංකුව එනවනම්, අපි කැමති ඉන්ඩස්වෙස් බැංකුව එනවනම්, අපි කැමති බාක්ලස් බැංකුව එනවනම්, හරි අපි කැමති ජපානයේ ටෝකියෝ බැංකුව එනවනම්, හරි අපි කැමති අනිත් රටවල ඉහළ පිළිගැනීමක් තියෙන බැංකු සහ අපි කියනවා ඉන්වෙස්ට්මන්ට් බැංක්ස්. හැබැයි ඒව ඇවිල්ලා ඒව අක්වර්ල ගනුදෙනු කරන්න නම් කොළඹ ඉඳලා ඒ නියාමනය තියෙන්න ඕනේ. අපි කියනවා efficient, transparent and credible regulator. හරි,
දැන් මේ පොඩි පැහැදිලි කිරීමක් කරලා දෙන්න. දැන් මේ මේ port city එකට එන මුදල් තියෙනවනේ, යම්කිසි ආයෝජන නැත්තම් ගනුදෙනු හරහා වෙන මුදල් හුවමාරු වෙනවනේ. මේ පනත් කෙටුම් පතත් එක්ක ඔය වෙන මුදල් හුවමාරු වලින් අපේ රටට ලාභයක් තියෙනවා.
ඔව්, දැන් මෙහෙමනේ. දැන් මේක හොඳ ප්‍රශ්නයක් අහන්නේ. දැන් මේ
මුදල් ටික ඇවිල්ලා නිකන් යනවනම්, එතනින් හැරලා යනවනම් අපිට වැඩක් නැහැ.
අපිට වැඩක් නැහැ. ඒක තමයි මේවට කියන්නේ ඔෆ්ෂෝ බැංකින් නේ, අක්වරල බැංකු ගනුදෙනු. ඒක මේ දැනටත් අපේ ලංකාවේ තියෙන බැංකු වල අක්වරල බැංකු ගනුදෙනු කරන්න වෙනම ශාඛා තියෙනවා. හරි, ඒකට ඔෆ්ෂෝ බැංකින් යුනිට් කියලා කියනවා. ඒතකොට ඒ වයින් දැනට මේව වෙනවා. දැන් අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ මේක මම කිව්වා වගේ ලංකාව ලෝකෙට එකතු කරන්නනේ. එතකොට මේ සේවාවක් සපයන්නේ, මේ කරන්න හදන්නේ. දැන් මේ එක පැත්තකින් මූල්‍ය සේවා සපයන තැනක්නේ. හරි, එතකොට මේ මූල්‍ය සේවා සපයනකොට ඒ එක තැනකින් ඇවිල්ලා තව තැනකට යනවා. ඒක හරි. නමුත් අපි කොහොමද ඒකෙන් මේ ලාභයක් ලබන්නේ? එක්කෝ ඒකෙන් යම්කිසි බද්දක් එන්න ඕනේ, එහෙම නැත්නම් යම්කිසි මුදලක් රජයට ලැබෙන්න ඕනේ, එහෙම නැත්නම් සහ ඒකට එහා ගිහිල්ලා ලංකාවේ පුද්ගලයෝ වැඩ කරන්න ඕනේ. හරි, එතකොට ඒ කට්ටියට ලැබෙන පඩි වලින් අපිට ලාභයක් ලැබෙන්න ඕනේ. එහෙමත් නැත්නම් එතන වැඩ කරන කට්ටිය වරාය නගරෙන් එළියට ඇවිල්ලා කොළඹ, නුවරඑළිය, නුවර, තිරුකුණාමලේ මේ උණවටුනේ සංචාරය කරලා ඒ කට්ටියට ඒ මුදල් ලබා දෙන්න. එතකොට මේකෙන් අපි කියනවා ෆෝවර්ඩ්ස් ඇන්ඩ් බැක්වර්ඩ්ස් ඉන්ටග්‍රේෂන්. ඒ හරහා අපිට ලංකාවට වාසියක් වෙනවා ඍජුව සහ වක්‍රව. දැන් ප්‍රශ්නේ තියෙන්නේ දැන් අපේ තිබිච්ච කෙටුම්පතේ සහ මහින්ද රාජපක්ෂ මහතුමාගේ කෙටුම්පතේ තියෙන්නේ ඔව් මේ නියාමනය කළ යුත්තේ ශ්‍රී ලංකා මහා බැංකුව හරහා. දැන් මෙතන තියෙන්නේ නෑ කොමිසම හරහා. දැන් කොමිසමේ ප්‍රශ්නේ මං කිව්වනේ. හරි, ඒතර මම නැවතත් කියනවා මමවත් සජබෙවත් අපි මේකට විරුද්ධ නෑ. අපිට මේක සාර්ථක කරගන්න ඕනේ. සාර්ථක කරගන්න නම් මේ එක ලංකාවේ ව්‍යවස්ථාවට අනුව ලංකාවේ කොටසක් හැටියට මේක තියෙන්න ඕනේ. ඒ නිසා මේ නීතිය සහ මූලික වශයෙන් අර කොමිසම කියන එක, හරි, සංස්ථාපිත මණ්ඩලයක් ඒක. ඒ කොමිසමය ඒ ව්‍යවස්ථානුකූල වෙන්න ඕනේ. සහ නියාමනය, ඒක තමයි ඉතාමද වැදගත්.
හැබැයි ආණ්ඩුව කියන කාරණාව තමයි මේ හැම එකකටම ආණ්ඩුව මැදිහත් වෙන්න ගියොත්, පවතින රටේ තියෙන නීති රීති ඔක්කොම මේවට යොදවන්න ගියොත් අපිට ආයෝජනය වෙන්නේ නැහැ.
ඔව්.
ඒ නිසා අපි මේවා ලිහිල් කරන්න ඕනේ. ඒක තමයි මේ කලේ කියලා.
හරි, ඒක මම පිළිගන්නවා. හරි, දැන් පුදුම වැඩේ කියන්නේ සිංගප්පූරු වෙළඳ ගිවිසුම ඉතාමත්ම රෙස්ට්‍රික්ටඩ්, ලිමිටඩ්. හරි, ඒකට මේ මා ලොකුවට මේ පොල් ගහපු මිනිස්සුනේ. හරි, ඒකට හරි මතකනේ. හරි, සමහරු කිව්වේ කොහොමද ලංකාවේ රැකියා ටික ගන්නේ, මේ මේක කරන්න එපා. එහෙම කිසිම දෙයක් එකේ තිබුණේ නැහැ. යම් කිසි ලිහිල් කිරීමක් තිබ්බා ආයෝජන සඳහා. දැන් මෙතන වෙන්නේ හාත්පසින්ම වෙනස් දෙන්නේ. දැන් ඔය වරාය නගරේ වැඩ කරන්න මේ ලංකාවේ වෙන්න ඕනේ නැහැ. ඉන්දියාවේ වෙන්න පුළුවන්. ඔක්කොමලා ඉන්දියාවෙන් වෙන්න පුළුවන්. ඔක්කොමලා චීනෙන් වෙන්න පුළුවන්. ඔක්කොමලා වෙන රට පිට රටියෝ වෙන්න පුළුවන්. එහෙම වෙනවා කියලා නෙමෙයි මම මේ කියන්නේ. එතකොට ඒක හොඳයි. ඒ ලිහිල් කිරීම හොඳයි. ඒ කියන්නේ අර ලිහිල් කිරීමන වඩා 100 ගුණයක් එහාට ගිය ලිහිල් කිරීමක් ගැන මේ කතා කරන්නේ. හරි, කොහොම කතා කරනවද කියලා මට තේරෙන්නේ නැහැ. මේ මිනිස්සුන්ට මේක තේරෙනවද කියලාවත් මට තේරෙන්නේ නැහැ. නමුත් ලිහිල් කිරීම අවශ්‍යයි. හරි, ඒ ලිහිල් කිරීම විය යුත්තේ යම්කිසි නියාමන රාමුවක් ඇතුලේ. අපිට ලිහිල් කිරීම කියලා මේ ඔහෙ යන්නම් වාලේ ලිහිල් කරන්න බෑ. එතකොට ඒක අවම වශයෙන්, මූලික වශයෙන් ව්‍යවස්ථාවට අනුකූල ලිහිල් කිරීමක් වෙන්න ඕන. පාර්ලිමේන්තුවට වග කියන්න ඕන. හරි, එතකොට මේ පාර්ලිමේන්තුවට වග නොකියන, හරි, අර හත් දෙනාගේ කොමිසමේ කියන සංස්ථාපිත මණ්ඩලය හරහා සම්පූර්ණ පාලනය වෙනවා නම් අපේ විගණකාධිපතිවරයාට මේකේ විගණනය කිරීම සම්බන්ධයෙන් අයිතියක් නැත්තම් එහෙමනම් ලංකාවට ලැබිය යුතු මුදල් ප්‍රමාණය හරි මේක මොකද අනිතක බදු ලිහිල් කිරීම
මේ මේකේ කොහෙන්වත් ආණ්ඩුව අල්ලා ගැනීමක් නැද්ද
නෑ
සේර මත ඇරලත්
නෑ
ඔබ කියන විදිහට
නෑ දැන් මෙහෙමයි එහෙමමත් කියන්න බෑ මම
මට තියෙන තැන් ටික කියන්න
දැන් මේකේ තියෙනවා
ඒවත් ජනතාව දැනගන්නද
ඔව් ඔව් දැන් මේකේ තියෙනවා මේ නීති සහ රීති සමහර නීති සහ රීති පාර්ලිමේන්තුවේ අනුමැතිය ගන්න ඕනේ කියලා දැන් මේ මූලික කෙටුම්පත මෙතන තියෙනවානේ ඒතර මේකේ යම්කිසි නීතිමාලාවක් රීතිමාලාවක් තියෙනවානේ එතකොට එව්වා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබුණ නැත්නම් ක්‍රියාත්මක වෙන්න බෑනේ ඉතින් ඒ නිසා කියන්න බෑ සම්පූර්ණයෙන්ම කිසිම පාර්ලිමේන්තුවේ බලයක් නැහැ කියලා ඒ මූලික නීති මේ පනවන්න ඊළඟට යම් කිසි නීති සංශෝධනය කිරීමේදී පාර්ලිමේන්තුවේ අනුමැතිය ගන්න ඕනේ කියලා තියෙනවා. හැබැයි සමහර නීති වලට පාර්ලිමේන්තුවේ අනුමැතියක් අවශ්‍ය නැහැ. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති කියලා තියෙනවානේ. හරි. එතකොට දැන් මේකේ තියෙනවා මේ කැසිනෝස් පනතෙන් මේක අයින් කරලා තියෙනවා. එතන උදාහරණයක් හැටියට ගත්තොත් අපි හිතමු කැසිනෝ එකක් මෙතන එකක් හෝ දෙකක් කියක් හරි මෙතන දැම්මා කියලා. එතකොට මේ කොමිසමට බලය තියෙනවා ඒ සියලු බදු වලින් ඕනම ආයතනයක් නිදහස් කරන්න අවුරුදු 40ක් දක්වා. එතකොට මේක ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘතියක් හැටියට මේ කොමිසම නම් කරොත් එහෙමනම් පාර්ලිමේන්තුවට ගේන්න ඕනේ නැහැ පාර්ලිමේන්තුවේ අනුමැතිය අවශ්‍ය නැහැ අර බදු ලිහිල් කිරීම දෙන්න. එතකොට මම මේ ගන්න උදාහරණෙ මේක නෑ එක්ස්ට්‍රීම් උදාහරණයක් වෙන්න පුළුවන්. නමුත් මම මේක ගන්නෙ මේකේ පැහැදිලි කිරීමක් කරන්න. එහෙම වුණොත් මේ කොමිසමට පුළුවන් ලාං ලෝකේ තියෙන පළවෙනි ටැක්ස් ෆ්‍රී කැසිනෝ එක හදන්න මෙතන. ඒතකොට ලංකාවට සතපාක්කක් තියෙන්නේ නෑ. දැන් පැක මහත්තයාගේ කැසිනෝ පවා ලෝකේ හැමතැනම 139 එක බද්දක් ගෙවනවා. ග්‍රොස් ගේමින් රෙවෙනියු කියලා. එතකොට දැන් දැන් එවැනි හිඩස් මහා ලොකු හිඩස් මේකේ තියෙනවා.
බදුන් දහසක් තෝන් දෙනවා නම් රටට කිසි ආදායමක් නැහැ කියන එක ඔබ කියන්නේ.
ඔව්. දැන් ඒක බදුන් දහසක් සමහර වෙලාවට බදුන් දහස් කිරීම කරන්න අවශ්‍යයි කියලා මම ඉන්නවා. නමුත් දැන් තියෙන නීතිය අනුව එහෙම බදුන් දහස් කරන්න බෑ පාර්ලිමේන්තුවට එන්නේ නැතුව. හරි. එතකොට ඇයි දැන් මේ මේ මේකට අනුව ඒ බදුන් දහස් කරන්න පුළුවන් කාටද නිදහස් කරන්නේ කියන එක පිළිබඳව තීරණය කරන්නේ ඒ කට්ටිය. හරිනේ. කිසිම දැන් අපේ මේ මේ ව්‍යවස්ථාවේ තියෙනවානේ 148 හරි 148 148 ගත්තොත් මේ තියෙන රාජ්‍ය මූල්‍ය පිළිබඳ සම්පූර්ණ පාලනය පාර්ලිමේන්තුව සතුවන්නේය. හරි. මේකේ තියෙන පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලැබූ නීතියක හෝ පවත්නා යම් නීතියක හෝ අධිකාරිය අනුව හෝ ඒ යටතේ හෝ මිස කිසිම පළාත් පාලන ආයතනයක් විසින් හෝ වෙනත් පොදු අධිකාරියක් විසින් හෝ කිසිම බද්දක් වරිපණමක් හෝ වෙනත් යම්කිසි බදු විශේෂයක් නියම කිරීමට බලය නැත්තේ කියලා. හරි. දැන් මෙතන වෙලා තියෙන්නේ දැන් කොළඹ නගර සභාව කියලා නැහැ කොහෙවත් මේ යෝජනාවක් සම්මත කරගෙන නැහැ. අපිට මේ කොටස අවශ්‍ය නැහැ කියලා. හැබැයි මේ පරතේ තියෙන්නේ කොළඹ නගර සභාවට මේක කිසි අයිතියක් නැහැ. සම්පූර්ණයෙන්ම මේක අපි තමයි පාලනය කරන්නේ. එතකොට මේ වරිපණම් බදු ගහන්නේ අපි. හරි. එතකොට කොළඹ නගර සභාවට මේ වරිපණම් බදු හෝ මොකක් හෝ බද්දක් ගහන්න පුළුවන් වෙන්නේ මේ ව්‍යවස්ථාවට අනුව ඒක පාර්ලිමේන්තුවේ අනුමැතියක් හරහා. එතකොට නගර සභාවට යම්කිසි ඒ නීතිය ක්‍රියාත්මක කරන්න පාර්ලිමේන්තුවෙන් ඒ කට්ටියට අනුමැතියක් දීලා තියෙනවා ඔවුන්ගේ පනත හරහා. මේ පළාත් පාලන පනත හරහා පළාත් සභාවලට යටත්ව. හරි. එතකොට දැන් මේ කට්ටිය කොහොමද බදු ගහන්නේ? දැන් උදාහරණයක් හැටියට දැන් ඔබ ගිහිල්ලා මේ කඩේකින් බඩු ගත්තොත්. හරි. එතකොට අපි හිතමු ඒක ඩොලර් 10යි කියලා. ඔයා ගන්න දේ ඩොලර් 10යි. එතකොට ඔයා ලංකාවේ පුරවැසියෙක් නිසා 200ෙන් වැඩි කරලා ඒක මේ රුපියල් 2000ක් දීලා ඒ දේ ගන්න පුළුවන්. ඊට පස්සේ ඒ කට්ටිය ඒව වහාම ඩොලර් වලට පරිවර්තනය කරන්න ඕනේ. එතකොට සමහර විට ඔයාට පොඩි කමිෂන් චාර්ජ් එකක් ගෙවන්න වෙයි ඒ පරිවර්තනය සඳහා ඩොලර් එක ගණුම් මිල විකුණුම් මිලට අනුව. ඊට පස්සේ ඔයා එනකොට මේගොල්ලොන්ට පුළුවන් ඩියුටි එකක් අය කරන්න මේ කොළඹට ඇතුල් වෙන තැන. ඒ කියන්නේ මම කියන්නේ නෑ ගේට්ටුවක් දාලා තොප්පි දාගත්ත මිනිස්සු ඇවිල්ලා ඩිකි ඇරලා බලයි කියලා මොනවද ගත්තේ කෝ ඒවයි බිල් පෙන්නන්න ඊට පස්සේ දඩයක් ගහයි කියලා මේ බද්දක් ගහයි කියලා. ඒ බද්ද අර කඩේ ගෙවනකොටම බද්දක් හැටියට මේ මැෂින් එකේ වැටේ වාගේ පාස්පෝර්ට් එක ලංකාවේ නම්. එතකොට ප්‍රශ්නේ තියෙන්නේ මේ කොමිසම අර කලින් කොමිසම නෙමෙයි තියෙන්නේ. කලින් කොමිසමේ ප්‍රශ්නයක් නැහැ. මොකද කොමිසමේ ප්‍රශ්නයක් නැහැ හේතු දෙකක් නිසා. එක හේතුවක් තමයි අර රජයේ මේ අරමුදල් වලින් නෙමෙයිකේ ප්‍රාග්ධනය තියෙන්නේ. ඒතර රජයට මේකේ රජයේ සංස්ථාපිත මණ්ඩලයක් හැටියට රජයට අයිතිය තියෙනවා. හරි. අනිත් එක තමයි කොමිසමේ සමාජිකව අර පුද්ගලයෝ දැන් එහෙම නැති නිසා ඒ කට්ටිය කොහොමද මේ බද්ද ගහන්නේ කියන එක.
මේක කළු සල්ලි සුදු කරන තැනත්
ඉතින් නියාමනය නැත්තම්
ඔව්ද නැද්ද?
නෑ එහෙම වෙන්න පුළුවන්.
වෙන්න පුළුවන්. දැන් මේ පනත් කෙනුපත ඔබ සම්පූර්ණයෙන් කියවුවද?
ඔව්
අනිවාර්යයෙන්ම කියවන්න තියෙන්නේ.
කියවුවා.
ඉතාම ඉක්මනින් එහෙම නැත්තම් අනිවාර්යයෙන්ම වෙනස් විය යුතු කරුණු කීපයක් ජනතාවට කියන්නේ කැටි. මොකද මේක ජනතාව සම්පූර්ණයෙන් කියවලා නැහැ.
ඔව්. මේක සාර්ථක විය යුතුයි කියන මතය අපි ඉන්නේ. මේක සාර්ථක වෙන්න නම් රටේ ව්‍යවස්ථාවට අනුකූල විය යුතුයි. රටේ කොටසක් හැටියට තමයි මේ දියුණුවේ යුත්තේ, නැතුව රටින් පිටුවහල් කරපු කොටසක් හැටියට නෙමෙයි. එතකොට ව්‍යවස්ථාවට අනුකූල නම් මේක මහලොකු ගැටලුවක් වෙන්නේ නැහැ. හරි. එතකොට ඊළඟට තියෙන්නේ මේකේ නියාමනය.
ඔබ කරුණු විදිහට කිව්වොත් මේකේ කොමිෂන් සභාව.
ඒ කියන්නේ මේකේ ආකෘතිය. හරි. මේකේ කොමිෂන් සභාව. ඊළඟට මේකේ කොමිසමේ ඒ සභාවට පත් කරන පුද්ගලයෝ. හරි. ඊළඟට කොමිසමට දීලා තියෙන බලය.
ඉවත් කරලා තියෙන අනපනත්.
ඉවත් කරලා
තියෙන ඒවා ගැටලුවක්
නැහැ. ඉවත් කරලා තියෙන අනපනත් ඒ වරින් වර පාර්ලිමේන්තුවට ගෙනල්ලා පාර්ලිමේන්තුවේ අනුමැතිය ගන්නව නම් ඒක ගැටලුවක් වෙන්නේ නැහැ. මොකද දැන් තියෙන නීතිය අනුව මේ අනපනත් ඉවත් වෙනවා. උදාහරණයක් හැටියට ක්‍රමෝපාය සංවර්ධන පනත යටතේ. එහෙමත් නැත්නම් ආයෝජන මණ්ඩල පනත යටතේත් මේ විනාශ මේවා තියෙනවා. ඉතින් මම හුදෙක්ම විවේචනාත්මකව මේවා කරන්න එපා කියනව නෙමෙයි. නමුත් අර කලින් කියපු පනත් දෙක යටතේ පාර්ලිමේන්තුවේ අනුමැතිය ගන්න ඕන. පාර්ලිමේන්තුව අනුමැතිය නොදී ඉඳලා නැහැ රටට ආණ්ඩුව කියන්න ඕනේ ඇයි අපි මේ වගේ දෙයක් කළ යුත්තේ කියලා. හරි. ඉතින් ගෙනාපු හැම එකටම අනුමැතිය ලැබිලා තියෙනවා. හැබැයි එතනින් වෙන්නේ පාර්ලිමේන්තුවට අර 148න් දීලා තියෙන බලය සහ 149.51න් දීලා තියෙන බලය සහ විගණකාධිපතිවරයාට දීලා තියෙන බලය ඒකෙන් රැකෙනවා. හරි. ඉතින් ඔන්න ඔය විවස්ථා පිට කරුණු තමයි මූලික.
එහෙම වුණොත් ඔය ඔබ කියන සියල්ල වෙනස් වුණොත් කඳු සල්ලි සුදු වෙන එකක් නැද්ද ඔක ඇතුලේ?
නෑ. ඒක තමයි දෙවෙනි කොටස මං කිව්වේ. ඒ කියන්නේ රෙගුලාසි සහ නියාමනය. ඒතර මේ නියාමනය කියන එක විවස්ථාපිත දෙයක් නෙමෙයි. නියාමනය හරි නියාමනයක් තියෙන්න ඕන. අපේ කෙටුම්පතන අනුව ඒ නියාමනය ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මූල්‍ය නියාමනය සිද්ධ වෙනවා. අපේ ශ්‍රී ලංකා මහ බැංකුව පිළිබඳ මේ රටේ මිනිසුන්ට ලොකු විශ්වාසයක් තියෙනවා. ඒ කට්ටිය හරිද කරාවි කියලා මේ බොහෝ අවස්ථාවලදී නොවිත්ත තැමුත් තියෙනවා. නමුත් එහෙම වුණහම එතකොට මේකට විශ්වාසනීයත්වයක් ගොඩ නැගෙනවා මේ කලාපයට. එහෙම වුණොත් අර මම කියපු මෙචෙස් බැංකුව, ටෝකියෝ බැංකුව වගේ වැදගත් බැංකු මෙතනට එනවා. එහෙම නොවුනොත් අපි අහලවත් නැති නයිජීරියාවෙන් හරි කොහෙන් හරි මේ තැනකින් බැංකු වෙන්න පුළුවන්.
දැන් ඔබ කියන කාරණාත් එක්ක මට හිතෙන්නේ ඔබතුමාලා තමයි රටට හිතකර හොඳම කෙටුම්පත හදලා
තියෙන්නේ. මම 100%ක් විශ්වාස කරනවා.
අපි ඒක එහෙනම් මේ අයින් කරලා
තියෙන්නේ. මම දන්නේ දැන් මම වගකීමෙන් කියන්නේ මම තමයි සභාපතිවරයා ස්ටියරින් කොමිටිය. ඒ කොමිටියෙන් තමයි කොමිසම මේ විදියට මම කියන්න ඕනේ.
ඒක දැනගෙන හිටියේ නෑ ඔබතුමාලා එහෙම කෙටුම් පතක් හදලා එළියට දාවේ නෑනේ.
ඔව් ඒක තමයි. මම ඒවකට හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මෑතුමාගේ උපදෙස් මත තමයි මාව එතනටපත් කරේ.
ඇයි ඔබතුමාලාට ඔබතුමාලා කාලවකවානු තුරෝ හිතකර පනත් කෙටුම් පද සම්බත කරගන්න බැරුණ
නෑ. මේක 2018 මාව මේකට පත් කරේ 2017 නෑ 2017 අන්තිමට පත් කරේ. මෙතන මට කලින් මේක යුවන්ජන් විජේතිලක හිටපු නීතිපතිවරයා සෑහෙන වැඩ කොටසක් කරලා තිබ්බා. මහාචාර්ය සූරි රත්නපාල ඕස්ට්‍රේලියාවේ ඉන්න මේ විශේෂඥවරයෙක් ඒක කරලා තිබුණා. ඊට පස්සේ ඒකත් සමග තමයි මම 2017 මේ වැඩේ බාර දුන්නේ. 2018 මැද වෙනකොට අගමැතිතුමාට පළවෙනි
කරලා තිබුණා. මට හිතෙන ඔබතුමාලා කරපු දේවල් ජනතාව අනුමත කළේ
නැහැ. නෑ අනුමත කරන්න
මේක ප්‍රතික්ෂේප
කරනවා. නෑ නෑ මේක කැබිනට් එකට ගෙනාවේ නෑනේ. 2018 මේ කෙටුම්පත අගමැතිතුමා
ගාවක විතරක් නෙමෙයි කරපු දේවල්
පොඩ්ඩක් එනකො. ඊට පස්සේ ව්‍යවස්ථා මේවයි ගාවනේ කුමන්ත්‍රනේ. ඒතර 18 ඔක්කොම තිබිච්චෙව්වා මේ බකල් ගැහුවානේ. ඊට පස්සේ ආයේ 19 තමයි ආයේ පටන් ගත්තේ. 19 පටන්ගෙන අවසාන මේ කෙටුම්පත මේ 19 මේ සෙප්තැම්බර් 19 වෙනිදා මේ සමා වෙන්න 9 වෙනිදා සෙප්තැම්බර් 9 වෙනිදා 2019 ඉදිරිපත් කරපු කෙටුම්පත මේ තියෙන.
ඔය කෙටුම්පතයි මේ කෙටුම්පතයි 100%ක් වෙනස්ද? මුකුත්ම නැද්ද?
මේ කෙටුම්පතයි මහින්ද රාජපක්ෂ මහත්මයාගේ කමිටුව විසින් ඉදිරිපත් කරපු 2020 ජූනි මාසේ කෙටුම්පතයි ගොඩක් දුරට සමානයි.
අගමැතිතුමා ඉන්නේ ඔබතුමාලායි ගොඩේ.
ඒක මම දන්නේ නැහැ. නමුත් ඒ කෙටුම්පත
ඔබතුමා කියන විදිහට මම මේ ඇගිච්ච දෙයක් කිව්වේ.
නැහැ. දැන් මම කියන්නේ කෙටුම්පත පිළිබඳව ගත්තොත් හරි බොහෝ දුරට සමානයි.
ඔබතුමා කියන්නේ මේ අගමැතිතුමයි ජනාධිපතිතුමයි මේ සාකච්ඡාවකින් තොරවද දැන් කෙටුම්පත හැදලා
තියෙන්නේ? නෑ දැන් ඒක බොහෝ දුරට ඒ විවේචනයට ලක් වෙනවනේ.
අගමැතිතුමා මොදල්ලා මහත්තුමා.
නෑ උසාවියේ කිව්වනේ මේක සාකච්ඡා කරේ නෑ කියලා. දැන් මේ කෙටුම්පත හැදුවේ මං කිව්වනේ සාකච්ඡාවට මං දන්නේ කීයක් තිබුණා. ගොඩක් සාකච්ඡා කළා. ඒ කියන්නේ රාජ්‍යයත් පුද්ගලිකාංශයත් මහා බැංකුවත් මොදල් අමාත්‍යාංශයත් සාකච්ඡාවට කීයකට පස්සේද මේ කෙටුම්පත එළියට ආවේ. නමුත් දැන් අලුත් ඇවිල්ලා තියෙන කෙටුම්පත කිසිම සාකච්ඡාවකින් තොරව නෑලා තියෙන්නේ. ඒකනේ නීති මේ 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 නීතිඥයන්ගේ සංගමයක් කියන්නේ මේකට සාකච්ඡාවට ඉඩ දෙන්න කියලා. ඒකනේ මේ වගේ දෙයක් හදනකොට හරි මේක පුළුල් විද්වත් සාකච්ඡාවකට යොමු විය යුතුයි. හරි මෙලහට සමහර අපේ කරා නම් මේක මෙලහට සමහර වෘත්තීය මේ වෘත්තීය සමිති මෙලහට පාරට බෑලා මේ 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 නොකා නොබී හංග ස්ට්‍රයික් කරලා මහ විශාල මේ මේවා එකක් කරලා. නමුත්
දැන් මේ පනත් කෙටුම්පත දැන් නඩු කටයුත්තකුත් යනවා මේ වෙනකොට. මේක රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල වෙලා පාර්ලිමේන්තුව වග කියන තත්වයක් ආවොත් පෝට් සිටි ඕනී කියන ආචාර්ය හර්ෂ සිල්වා මහතා මේ පනත් කෙටුම්පත රට උස්සනොත්
දැන් මේක අපේ පක්ෂයේ ප්‍රතිපත්තිමය තීරණයක් වෙන්න ඕනේ. අපි කොහොමද ඡන්ද දෙන්නේ කියන එක. හරි ඒක වෙනම කාරණයක්. නමුත් එතනට එන්න කලින් අපිට පුළුවන් වෙන්න ඕනේ මේක ධනාත්මක ලෙස මේ ඉදිරිපත් කරන විවේචනය. මේ ඉදිරිපත් කරන්නේ ධනාත්මක විවේචනය.
ඔබතුමා පාර්ලිමේන්තුවේදී පක්ෂ නියෝජිතයෙක්ද ජනතා නියෝජිතයෙක්ද?
මම ජනතා නියෝජිතයෙක්. හරි මොකද මම ජනතාව තමයි නියෝජනය කරන්නේ.
ඔබ දැන් මේක රටේ ආර්ථිකයට ඕනි කියනවා නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලයි කියලා වුණොත් පාර්ලිමේන්තුවේ වක් කියනවා නම් ඒ හර්ධ සාක්ෂරයක අත උස්සන්න
බෑ. නෑ ඉතින් සමහර විට ඔක්කොම අත උස්සන්නට තියෙනවා.
සමගි දන්න බල වේගෙන්
කවුද දන්නේ? හරි මම කියන්නේ අපිට මේක රටට අපේ රටේ මිනිසුන්ට මේක හරියාකාරයෙන් ඉදිරිපත් කරන්න පුළුවන් නම් හරි මේක ඔය දැන් තියෙන නීතිය නෙමෙයි. හරි මේ නීතිය සංශෝධනය වෙලා ව්‍යවස්ථාවට අනුව එතකොට මම දකින්නේ මේක මේ ඔය ඉන්ටර්නැෂනල් ෆයිනෑන්ෂල් සිටි කියනවා එච්චර ලේසියෙන් සාර්ථක වෙන්නේ නැහැ. ඔවස් 100කට වඩා පටන් ගන්න තියනවා 10කට වඩා සාර්ථක වෙලා නැහැ. හරි ඉතින් ඒ නිසා එක පැත්තකින් සිංගප්පූරුව තියෙනවා අනිත් පැත්තෙන් ඩුබායි තියෙනවා. ඒක මැද්දේ ලංකාව කොහොමද කාවද එකතු කරගන්නේ කියන එක පිළිබඳව ගැටලු තියෙනවා. දැන් ඩුබායි නම් ඒගොල්ලන්ගේ ඩුබායි වල සහ ඒ එමිරේට්ස් වල සහ සවුඩි අරේබියාවේ මහ විශාල සල්ලිකාරයෝ ඉන්නවා. ඒගොල්ලොන්ගේ ප්‍රයිවට් වෙල්ත් මැනේජ්මන්ට් ඒවා තමයි ඒ ඔෆ්ෂෝ බැංකින් වල වෙන්නේ සහ ඒ ලොකු ගනුදෙනු ආනයන අපනයන. සිංගප්පූරුවෙත් එහෙමයි. දැන් ලංකාවේ ආනයන අපනයන එක පැත්තකින් සීමා කරද්දී හරි අනිත් අතට ගොඩාක් දැඩි එක පැත්තකින් නීති දමද්දී ආනයනය කිරීම තහනම් පිටරටින් මුදල් එහෙට මෙහෙට කිරීම බොහෝ දුරට දැඩි නීති වලට යටත් එතකොට මේක සිද්ධ වෙන්නේ නැහැ. ඒක තමයි ඇත්ත කතාව. ඉතින් මේ මූල නගරයක් හැටියට දියුණු කරන්න නම් අපිට පුළුවන් වෙන්න ඕනේ ඉන්දියාවෙන්, බංගලාදේශෙන්, පාකිස්තානෙන් මේ සියලු රටවල් වලින්, මියන්මාරේ සමා වෙන්න, වියට්නාමේ, හරි, මේ රටවල් වලින් ඒ අවශ්‍ය ගනුදෙනු වලට ඒ පුද්ගලයන් සම්බන්ධ කරගන්න.
හර්ෂද සිල්වා මහතාත් සමග සිරස මාධ්‍යාලයේම සටන වැඩසටහනට සහභාගී වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කේසර්ලාල් ගුණසේකර මහතා එම වැඩසටහනේදී අවසානයට දක්වූ අදහසකින් අද අපි අපේ වැඩසටහන අවසන් කරනවා. මේ මාතෘකා පිළිබඳ තවත් තොරතුරු අපි ඉදිරි වැඩසටහන වලින් ඔබට ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වෙමි.
ඒක තමයි අපිට වෙලා තියෙන්නේ. අපිට මිනිස්සුන්ගේ හදවතට කතා කරලා මේ මිනිස්සුන්ව හොඳ පැත්තකට හරව ගන්න බෑ. අපි දුප්පත් මිනිහා ගැන බලන්නේ නැහැනේ. මගේ දැනීම හැටියට අද අපේ රටේ විශාල පිරිසකට එදා වේල කන්න වැඩ කටයුතු කරගෙන යන්න ශක්තියක් නැහැ. මේ කොරෝනා ප්‍රශ්නයෙන් විශාල කඩාවැටීමක්. කෝ රජේ ඒ පැත්ත හොයලා බැලුවා. පෙර රජදරුවෝ ඒකනේ මිනිස්සුන් යවලා හොයලා බැලුවේ. මිනිස්සු දුකෙන් දෙන්නේ සතුටින් දෙන්නේ කියලා. ඇයි? මොකද ඒගොල්ලෝ දැනගත්තා ඒක බරපතල ප්‍රශ්නයක් කියලා. ඒවා පිළිබඳව සොයලා බලන්න ඕනේ. මිනිස්සුන්ට සලකන්න ඕනේ. දුප්පත් මිනිහා ගොඩනගන්න වැඩ කටයුතු කරුවේ නැත්තම් අපේ රටට අනාගතයක් නැහැ. ඒක මට පැහැදිලිව, ඉතාමත්ම සක්සුදක්සේ පැහැදිලි. අපි මොන සංවාදනය කරුවත් පොහොසතුන් වැඩි වෙනවා, දුප්පතුන් වැඩි. අර ළමයා කිය මේ මෙතුමා කිව්වනේ ICU ඇඳන් තියෙන 700යි. අපි Audi car, Benz ඔය නොඑක ආකාරයේ බැක්කෙන ආයතන වාහන තියෙනවනේ අද වර්තමානයේ. ඔය කොයි තරම් දේවල් දේශපාලඥයන් අරගෙන තියෙනවද? කෝටි ප්‍රකෝටි ගණන් මොකටද? කෝටි ප්‍රකෝටි ගණන් හම්බගෙන තියෙන මොනවටද ගෙනියන්නද? නෑනේ, ඔක්කොම දාලා යනවා. හැබැයි ඒගොල්ලෝ එක්කිනුට විරුද්ධව වැඩ කටයුතු කරන්නේ නැහැ. අපේ රටේ දේශපාලඥ හොරගම් කරුවන් බේරලා ඉන්න එකම රට ලංකාව. එතන තමයි අපි ඉන්නේ. ඒකෙන් ගොඩ එන්න බැරුණොත් අපිට අනාගතයක් නැහැ. මගේ ආච්චි කියපු කතාව මම අදත් කියනවා. සුද්ධ හිටියනම් මේ රටේ හොඳයි කියලා. මම විශ්වාස කරන ඒ කතාව හරි. සුද්ධ හිටියනම් අපිට මේ රටේ හොඳ ගමනක් යන්න පුළුවන්.
ලංකා නිෂ්පාදනය ඉදිරිපත් කිරීම සහ පටිගත කිරීම නවසීලන්ත ස්පර් සංවිධානය වෙනුවෙන් මහින්ද අත්තනායක. සමුගැනීමක් කියන්නේ සදාකාලික වෙන්ව යාමක් නොවන නිසා සිකුරාදා දවසක නැවත හමුවෙමු. මම සුජාතා අත්තනායක ඔබට ශුභරාත්‍රිය.
අප ධජයේ ඉන්නා